ගරු චන්දානි බණ්ඩාර මැතිනී ඔබතුමනි විනාඩි 15ක් වෙන් කර තිබෙන.
මං අවසන් පස් තව කට්ටිය ඉන්නවද කතා
කරන්න? ගරු ඇමතුමිය කතිකයන් මෙතන නම් දීලා තිබෙන අය නොමැති නිසා තමයි ඔබතුමිය යෝජනා කළා.
ඒ රංජන රාමනායක ඇමතුමා ඉන්නේ. නියෝජ මං අවසන්ට කතා කරන්නේ එතුමාට පස්සේ කතා කරන්න.
රංජන රාමනායක ඇමතුමා මෙතන ඉන්නවා. එතුමා කතා කරන්න ලෑ සූදානම්ද? ඔබතුමියට කතා කරන්න කියන එක තමයි කියන්නේ. මම විශේෂයෙන්ම මේ
අපි අදහස්
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සංවිධායකවරුන්ට විශේෂයෙන්ම දැනුවත් කරන මෙතන කතිකලයි සුදීලා තිබෙනවා. ඒ මන්ත්‍රීවරු මෙතන සහභාගී කරන්න කියලා මට විනාඩියක් මම ගන්නවා. නැත්තම් මේ හැම කෙනාටම අසාධාරණයක් කරන නිසා දැන් කතිකලයි සුවේ ඉන්න මන්ත්‍රීතුමාලා නම් දීපු අය එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවේ ඉන්නවා. කනක හේරත් මන්ත්‍රීතුමා, පියල් නිශාන්ත මන්ත්‍රීතුමා, ප්‍රේමලා ජයසේකර මන්ත්‍රීතුමා, ශෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා, එතුමනම් මෙතන ඇවිල් දැනුම් දීලා ගියා එතුමා එළියට යනවා කියලා, අරුන්දික ප්‍රාන්තු මන්ත්‍රීතුමා, ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා, එස් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා, මනුෂ නානාකාර මන්ත්‍රීතුමා.
රංජනෝ කතා කරන්නේ
මං අන්තිමට. මේ නාමලේඛනයේ කවුරුත් දැනට නැහැ. ඊළඟට එක්සත් ජාතික පක්ෂ ලයිස්තුවේ රංජන රාමනායක මැතිතුමා, තලත අතුකෝරල මැතිනිය, චන්දානි බණ්ඩාරන මැතිනිය ඉන්නවා. ඊපස්සේ එස්පී දිසානායක මැතිතුමා ඉන්නවා සන්ධාන ලයිස්තුවෙන්. තව TNA සංවිධානයෙන් සිද්ධාර්ථ මැතිතුමා පමණයි ඉන්නේ. ඒ නිසා මේ මන්ත්‍රීවරු තමන්ගේ නම් දීලා තිබෙන අය මේට සහභාගී විය යුතුයි.
ඔබතුමත් ඉන්නවා. ඔබතුමත් ඉන්නවා.
නැහැ මම නැහැ.
මේ ලයිස්තු අනු ඉන්නවා.
කමන්නේ කතා කරන්න පුළුවන්.
මගේ මම නැහැ. ඔබතුමිය මම ඒ වෙනුවට නිහාල ගලත්පත් මන්ත්‍රීතුමා කතා කරලා
තිබෙනවා.
ඒ සඳහා මූලාසනයේ විදියට ඉන්න කතිකයන්ට කතා කරනව නැත්නම්
මනුෂ්‍ය
මන්ත්‍රීතුමා කතා කරනවද? හොඳයි. මනුෂ්‍ය නානාකාර මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 19ක් වෙන් කර තිබෙනවා.
අද දවසේදී විදේශ රැකියා අමාත්‍යංශයත් ඒ වගේම කාන්තා කාලමා කටයුතු අමාත්‍යංශයත් ඒ වගේම සමෘද්ධි අමාත්‍යංශයත් පැරිශීර්ෂ සාකච්ඡා කරන අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කරන්න ලැබීම සම්බන්ධයෙන් මම ප්‍රණාමය පුද කරනවා. පළවෙනියෙන්ම මගේ විදේශ රැකියා අමාත්‍යංශයට අදාළ කරුණු ඉදිරිපත් කරන්නට කලින් මම අදහස් කරනවා විදේශ රැකියා ක්ෂේත්‍රයේ විදේශගත ශ්‍රමිකයන් සඳහා සමෘද්ධිය යම්කිසි බලපෑමක් ඇති කරලා තියෙනවා. ගරු SB දිසානායක ඇමතිතුමනි, සමෘද්ධි ලාභීන් හැටියට විදේශගත වුණහම ඒ අය විදේශගත වීමත් සමගම ඒ අයගේ සමෘද්ධි සහනාධාරය කපා හැරීමක් සිද්ධ වෙනවා දැනට විදේශගත වුණහම. හැබැයි ගරු අමාත්‍යතුමනි, ඉතාමත්ම අඩු පහසුකම් සහිත ඉතාමත්ම දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවන් තමයි විදේශගත වෙන්නේ විදේශ රැකියාවක් සඳහා. ඒ අය සමහර වෙලාවට සම්පූර්ණයෙන් මේ අවුරුදු දෙකේ කාල සීමාව සම්පූර්ණ කරලා නෙමෙයි ලංකාවට එන්නේ. සමහර වෙලාවට ගිහිල්ලා කරදරවලට ලක් වෙනවා. මාස 6න් එනවා, මාස 3න් එනවා. ඒ එනකොට සමෘද්ධි සහනාධාරය කපලා ඉවරයි. නැවත වතාවක් හදාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැනට තියෙන තත්ත්වයේ හැටියට අලුත් සමෘද්ධිපත් වීම, අලුත් සමෘද්ධි ලාභියෙක් විදියට පත්වීම කරන්නේ නැහැ මේ අවස්ථාවේදී. අවුරුදු දෙකකින් පස්සේ ආවත් නැවත වතාවක් සමාජගත වුණයින් පස්සේ මේ අය නැවතත් සමාජයට මුහුණ දීමේදී මේ ප්‍රශ්නය බරපතල විදියට බලපානවා. ඒ නිසා ගරු SB දිසානායක ඇමතිතුමාගෙන පිළිලීමක් කරනවා. විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන්, විදේශගත කාන්තාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන මේ වෙලාවේ විදේශගත කාන්තාවන් විදේශගත වෙලා ලංකාවට නැවත පැමිණීමේදී ඒ අයගේ සමෘද්ධි සහනාධාරය කැපීම පිළිබඳව තත්ත්වය සොයා බලන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ලංකාවට විදේශ විනිමය ගෙන්වන ප්‍රධාන මාර්ගය බවට මේ අද වෙනකොට පත් වෙලා තියෙන විදේශගත ශ්‍රමිකයන්ගේ ලැබෙන ආදායම පසුගිය වසරවල මහබැංකුවේ සංඛ්‍යාලේඛන දෙස අවධානය යොමු කරන විට විදේශගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් බිලියන 7.2ක මුදලක් පවා ලංකාවට එවා තිබුණා. මේතරම් විශාල විදේශ විනිමයක් ලබා දෙන විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අපි යොමු කර තිබෙන අවධානය ප්‍රමාණවත්ද කියන කාරණාව ගැන මේ විවාදයේ පැවැත්වෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතු වෙනවා. විදේශ ශ්‍රම වෙළඳ පොලේදී මේ වන විට ලංකාව අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා. ලංකාවේ ශ්‍රමිකයන්ගේ සිය ශ්‍රමය ලබා දෙන වැටුපට වඩා අඩු වැටුපකට ශ්‍රමය ලබා දීමට අපේ කලාපයේ ඇතැම් රටවල ශ්‍රමිකයන් සූදානම්ින් සිටිනවා. මේ නිසා වැඩි මිලක් ගෙවමින් ලංකාවේ ශ්‍රමිකයන් ලබා ගන්නවා වෙනුවට බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල් වලින් අඩු වැටුපක් ගෙවා ශ්‍රමිකයන් ලබා ගැනීමට සේවාදායකයින් දැන් කටයුතු කරමින් ඉන්නවා. මේ නිසා තමයි අපි පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියාව සඳහා යොමු කිරීමට වැඩි අවධානය යොමු කර තියෙන්නේ. අපිට සොච්චම් මුදලකට ලංකාවේ ශ්‍රමිකයන් විදේශ රැකියාව සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවයක් අපිට පැන නගින්නේ නැහැ. ලංකාවේ ශ්‍රම වෙළඳ පොළ සම්බන්ධයෙන්ද ගැටලුවක් ඇති වී තිබෙන අවස්ථාවකදී අඩු මුදලකට නුපුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියාව සඳහා යොමු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මගේ හැඟීම. ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාව සඳහා ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ඉදිකිරීම් සමාගම් අවසර ඉල්ලන කාලයකදී සමහර වෙලාවට ඇඟලුම් කර්මාන්ත ශාලා පවා විදේශ රටවල් වලින් කම්කරුවන් ගෙන්වීම සඳහා අවසර ඉල්ලන අවස්ථා අපි දකිනවා. ඒ වගේ අවස්ථාවකදී අපේ ශ්‍රමිකයන් විදේශ රටවල් වලට යවනවද නැත්නම් විදේශයකදී උපයන මුදලට වඩා වැඩි මුදලක් ඉපය හැකි ලංකාවේ රැකියාව අවස්ථා ඔවුන්ට ඇති කර දෙනවාද යන්න කියන දේ පිළිබඳව තමයි අපේ අවධානය යොමු කළ යුතු වෙන්නේ. අපි නිදහස ලැබලා වසර දශක ගණනාවක් ගත වෙලා ගිහිල්ලත් අපි එක පැත්තකින් ලැජ්ජා වෙන්න ඕනි කාරණාව තමයි අපි අපේ රට ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගන්නේ නැතුව විදේශගත ශ්‍රමිකයාගෙන් ලැබෙන ඒ අරමුදල් මත යැපෙන තත්ත්වයකට අද අපි තවමත් පත් වෙලා තියෙනවා. අපි සියලුම රජයන් මේක නිල්පාට, කොළපාට, රතුපාට කියලා ભેදයක් නැහැ. සියලුම පක්ෂ මේ සම්බන්ධයෙන් වග කියන්න ඕනි. මේ රටේ ආණ්ඩු කරපු අදටත් අපි අපේ විදේශ පිටරට යවන ශ්‍රමිකයන්ගෙන් මුදල් වලින් යැපෙන්න සිදුවීම සම්බන්ධයෙන් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලංකාවට ඩොලර් බිලියන ගණනක මුදලක් ලැබුණත් මේ වසරේදී ශ්‍රමිකයන් විදේශගත වීමේදී අඩුවක් දක්නට ලැබෙනවා. පහුගිය වසරේදී විදේශ රැකියාව සඳහා 242,930ක් විදේශගත වී ඇති නමුත් මේ වසරේ සැප්තැම්බර් මාසයේ වෙන විට විදේශගත වී තිබෙන්නේ 162,328 දෙනෙක් පමණයි. මේ වසර අවසන් වන විට තිබෙන පුරෝකථනයන් අනුවත් පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රමිකයන් විදේශගත වීම අඩු වෙනවා. මේ වසරේදී ශ්‍රමිකයන් විදේශගත වීම 12%කින් පමණ අඩු වී තිබෙනවා. 2014 වසරේ සිට මේ දක්වා කාලය තුලදී ක්‍රමයෙන් ශ්‍රමිකයන් විදේශගත වීමේ අඩුවීමේ ප්‍රවණතාවයක් අපට දැක බලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපට ලැබෙන රැකියා එනවුම් සංඛ්‍යාවෙත් යම්කිසි අඩුවක් අපේ දත්ත අනුව පෙන්නුම් කරනවා. මේ වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත කර තිබෙන්නේ විදේශ රැකියා එනවුම් 2429ක් පමණයි. පසුගිය වසරේ මේ කාලය සමග සංසන්දනය කරන බලන විට එය 130ක පමණ අඩුවීමක්. අපේ ශ්‍රමිකයන් ලබා ගන්නා රටවල ඇති වූ විවිධ හේතුන් නිසා ශ්‍රමිකයන් ලබා ගන්නා අරාබි රටවල්වල විශේෂයෙන්ම මැද පෙරදිග රටවල්වල ඇති වී තිබෙන දේශපාලනික ආර්ථික තත්ත්වයන් මේ සඳහා බලපාලා තියෙනවායි කියන එක තමයි අපට හැඟෙන්නේ. ඒ වගේම තමයි පසුගිය වසරේ මුල් මාස 9 තුලදී විදේශගත ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් බිලියන 4.8ක මුදලක් ලංකාවට එවා තිබෙන නමුත් මේ වසරේදී එම කාලය තුල එවා තිබෙන්නේ ඩොලර් බිලියන 4.5ක මුදලක් පමණයි. මේ ආකාරයට ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම අඩුවීමට හේතු කීපයක් බලපා තිබෙනවා. විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශගත කිරීම අඩු කිරීමට අපි කටයුතු කර තිබෙනවා. එය අද දවස වෙනකොට අපි ඉතාමත්ම සන්තෝෂයෙන් කියන්න කැමති. හැමෝම කිව්වට කාන්තාවන් විදේශගත කරලා තමයි මේ මුදල් හොයන්නේ, මුදල් හොයන්නේ කාන්තාවන් තමයි මේ දුක විඳින්නේ කියලා කිව්වට අද අපේ සමස්ත විදේශගත වෙන ප්‍රමාණයෙන් 133ක් දක්වා අඩු කරගන්නට අද අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක ඉතාමත්ම විශාල ජයග්‍රහණයක්. ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබා ගන්නවා. මේ නිසා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයෙන් කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත ගත කිරීම අඩු කරන්නටත් පුළුවන්කම ලැබුණා. මේ අවුරුදු 5ට අඩු දරුවන් ඉන්න එක වලක් කාන්තාවන් විදේශගත වීම වැළැක්වීම හරහා විශාල වශයෙන් කාන්තාවන් සීමා වුණා දරුවන් ඉන්න කාන්තාවන්. මොකද ළමා කහ කාන්තා කටයුතු කාර්ය අමාත්‍යංශයේ වගේම විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍යංශයේ විදියට මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලා අවුරුදු 5ට අඩු දරුවන් ඉන්න කාන්තාවන් විදේශගත වීමට කිසි ලෙසකින්වත් ඉඩ ලබා දෙන්නේ නැහැ. මේ පවුල් පසුබිම් වාර්තාව සම්බන්ධයෙන් විවිධ විවේචන තිබෙනවා. පවුල් පසුබිම් වාර්තාව ලබා ගැනීමේදී විවිධ අවස්ථාවලදී ගැටලු ඇති වී තිබෙන බව ඇත්ත. මෙතනදී විවිධ අක්‍රමිකතා සිදුවන බව අපටත් තොරතුරු ලැබී තිබෙනවා. ඇතැම් දූෂිත රැකියා ඒජන්තිකරුවන් සහ සමහර නිලධාරීන් එකට එකතු වෙලා පවුල් පසුබිම් වාර්තාව ලබා ගැනීමට සුදුසුකම් නොමැති කාන්තාවන් විදේශගත කිරීමට ගන්නා උත්සාහයන් ගැන තොරතුරු ලැබෙනවා. අපේ ගරු අමාත්‍යතුමිය මෙවැනි සිදුවීම් වලදී ඒවාට විරුද්ධව දැඩි පියවර අරගෙන තිබෙනවා. ඒ වගේම පියවර ගනිමින් සිටිනවා. ඒ වගේ වංචාකරුවන්ට අපේ කිසිදු සමාවක් ලබා දෙන්නේ නැති වග අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමැති. ගත යුතු උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඔවුන් නීතියේ රැහැනට හසු කර ගැනීමත් අප මේ දවස්වල කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ විදේශ ආදායම අඩුවීමට තවත් කාරණාවක් හැටියට අපි දකිනවා විදේශගත ශ්‍රමිකයන් සඳහා අවම වැටුපක් නිර්දේශ කරා පහුගිය අයවැය හරහා. මේ අවම වැටුප නිර්දේශ කිරීම සඳහා විදේශගත විදේශ රටවල් වල කර්මාන්ත ශාලාවල් වලට යන ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය යම්කිසි අඩුවක් සිද්ධ වුණා. මොකද කර්මාන්ත ශාලාවල අවම වැටුපක් අපේ නිර්දේශිත ඩොලර් 350 මුදලට වඩා අඩු මුදලක් තමයි ඒ අය මූලික වැටුප වශයෙන් ලබා දෙන්නේ. නමුත් ඊට වඩා වැඩි මුදලක් ඒ අයට ගෙදර අරගෙන යන මුදල විදියට අරගෙන යන්න පුළුවන්කම තිබෙනවා. නමුත් මේ යම් යම් නීති රීති විදේශ රැකියා අමාත්‍යාංශයේ සමග සාකච්ඡා කිරීමකින් තොරව පහුගිය අයවැයවලින් ඉදිරිපත් කරපු ඒ යම් නීති රීති නිසා විදේශගත වීමේ යම් අඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා මේ විදේශ රැකියා විදේශ රැකියා අමාත්‍යාංශයේ යටතේ තිබෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යටතේ විදේශගත කරන්නට ක්‍රම දෙකයි හඳුන්වලා දීලා තියෙන්නේ. එකක් තමයි ස්වයංව යන ක්‍රමය, අනිත් ක්‍රමය තමයි ඒජන්සි කරුවෙක් විසින් යවන ක්‍රමය. මේ ක්‍රම දෙක හැරුණාම වෙනත් ක්‍රමයකට යවන්න පුළුවන් කමක් නැහැ. නමුත් වර්තමානයේ ලෝකයේ ඇති වෙලා තියෙන ප්‍රවණතාවයන් එක්ක විශේෂයෙන් ජපානය ගත්තාම ජපානයේ තැන් තැන්වල අවශ්‍යතා මතුවෙමින් පවතිනවා. තමන්ගේ වයසට ගිය උදවිය බලාගන්න උදවිය අවශ්‍යතාවය මතුවෙමින් පවතිනවා. තවත් රටවල් වල පුංචි පුංචි රැකියා අවස්ථා තැන් තැන්වල නිෂ්පාදනය වෙන අවස්ථා තිබෙනවා. එවන් අවස්ථාවලදී රැකියා ඇනවුම් විදියට ලබා දීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ තනි පුද්ගලයන් රැකියා ඇනවුම් ලබා දීම සිද්ධ කරන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවලදී මේ අපේ පනතේ යම්කිසි සංශෝධනයක් සිදු කරලා හරි මේ වගේ අය විදේශගත කිරීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. මම හිතන්නේ ඒක පාර්ලිමේන්තුව හරහා සිදු කළ යුතු කාර්යභාරයක් වශයෙන් මම දකිනවා. ඒ වගේම අපට අවශ්‍ය වන්නේ විදේශ රැකියා සඳහා පිටත් කර යවන සංඛ්‍යාව ඉහළ දැමීම නෙවෙයි. අපිට ඕනේ නැහැ ඔලු ගෙඩි ගණන වැඩි කරලා මෙච්චර පිරිසක් විදේශර ගත කරා කියලා වාර්තා කරන්න අපි සතුටු වෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අපේ අවධානය යොමු යුතු කාරණේ වෙන්නේ විදේශ රැකියාවලින් කොතරම් ආදායමක් ලබා ගැනීමට හැකිව තිබෙනවාද යන්නයි. මේ නිසා තමයි වැඩි වැටුපක් ලබා ගත හැකි පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කළ යුතු වන්නේ. අද වන විට විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 30%ක්ම නුපුහුණු සහ ගෘහ සේවිකාවන්. විදේශගත වෙන පිරිසෙනුත් 30%ක්ම නුපුහුණු සහ ගෘහ සේවිකාවන්. එය ඉතාමත්ම අවම වැටුපක් ලබා ගන්නේ. පුහුණු ශ්‍රමිකයන් හා වෘත්තීය ශ්‍රමිකයන්ට සාපේක්ෂව ඔවුන්ට ලබා ගැනීමට හැකි අඩු වැටුපක්. මේ නිසා අපේ අවධානය යොමු කළ යුතු වන කාරණාවන්නේ වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා තමයි අපේ වැඩි අවධානය යොමු යුත්තේ කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඉහළ ආදායමක් ලබා ගැනීම සඳහා අපි මේ වෙන විට විවිධ කටයුතු සූදානම් කරමින් සිටිනවා. අලුත් රැකියා වෙළඳපොළවල් හඳුනා ගැනීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ජපානයේ තාක්ෂණික අංශයේ රැකියා අවස්ථාවන් ලබා ගැනීමට අවශ්‍ය අවබෝධතා ගිවිසුම් මේ වන විට අපේ අමාත්‍යතුමිය අත්සන් කර තිබෙනවා. ඒ අනුව තාක්ෂණික සීමාවාසිකයින් සඳහා ජපානයේ පුහුණුවත් ඉන්පසුව රැකියා අවස්ථාවනුත් ලබා දීමට හැකි. ඒ වගේම කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාගෙන තිබෙනවා. වැඩිහිටියන් සඳහා සාතු සේවිකාවන් යැවීමටත් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ඇමරිකාවට හෙදියන් යැවීමේ වැඩසටහනද විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ක්‍රියාත්මක වෙනවා. හෙදියන් ඇමරිකාවට පිටත් කර යැවීමේදී අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ඒ සඳහා සුදුසුකම් ලැබූ හෙදියන්ගේ හිඟකම තමයි අපි බලපාන ප්‍රධාන ප්‍රශ්නයේ විදියට. ඒ වගේම අපේ ප්‍රමුඛතම අවධානය යොමු කරන කාරණාවක් තමයි ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව. විශේෂයෙන්ම ලියාපදිංචි නෙවූ සහ නීති විරෝධී ක්‍රම මගින් විදේශ රැකියා සඳහා පිටත්ව යන පිරිස්වලට වැටබැඳීමට කටයුතු කරන්නට ඔවුන්ට කිසියම් ගැටලුවක් ඇතිවොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇති අපහසුතාවය නිසා එහෙම නීත්‍යානුකූල මාර්ගයෙන් නොවි ලියාපදිංචි නොවි විදේශගත වුණාම ඔවුන් පිළිබඳව හොයා බැලීම පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවෙනවා. ඒ අය කොහෙද ගියේ, කොතනද ඉන්නේ, කොයි විදියටද ඒ අයට සහන සලසන්නේ කියලා බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා ලියාපදිංචි නොවූ ශ්‍රමිකයන් රැකියා සඳහා විදේශගත වීමට උත්සාහ ගැනීමේදී ඔවුන් වැළැක්වීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග හැම අවස්ථාවකදීම ගන්නවා. විශේෂයෙන් සංචාරක වීසා ලබාගෙන රැකියා සඳහා පිටත්ව යනවා. ගුවන්තොටුපළේදී ඔවුන් පරීක්ෂා කර බලන් නැවත හරවා එවනවා. මේ ගැනත් යම් විවේචන තිබෙන බව අපි දන්නවා. සමහර අවස්ථාවලදී ගුවන්තොටුපළේ ඉන්න අපේ නිලධාරීන් විදේශගත වන පුද්ගලයින්ගේ ප්‍රශ්න කරන්නේ ඔවුන්ගේ අභිමානය ගැන හිතන්නේ නැතුව කියලා චෝදනා අපිට තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවි සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන් ගුවන්තොටුපළින් පිටත් කර හැවීමේ ජාවාරමක් කරගත් නිලධාරීන් ගැනත් තොරතුරු ලැබෙමින් පවතිනවා. මොවුන් නීතිය රැහැනට හසු කර ගන්න අතරවාරයේ විදේශගත වන පුද්ගලයන්ගේ අභිමානය ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව අතර සමීප සම්බන්ධතාවයක් ඇති කළ ගත යුතු වෙන යුතු බව තමයි මගේ මතය. ඒ සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරමින් අපිට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. නීති විරෝධී ආකාරයට පුද්ගලයන් විදේශ රැකියා සඳහා පිටත් කර යවන හොර ඒජන්සිකරුවන් නීතිය රැහැනට ගෙනීම මේ දවස්වල සිද්ධ වෙනවා. මේ වසරේ මුල් මාස 9 තුලදී වැටලීම් 169ක් සිදු කර එයින් 166ක් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ 141ක වැඩිවීමක්. ඒ වගේම තමයි අලුතෙන් රැකියා ඒජන්සි බලපත්‍ර ඉල්ලුම් කරන පුද්ගලයන්ට බලපත්‍ර ලබා දීම සීමා කර තිබෙනවා. මේ වසරේ ලබා දී තිබෙන්නේ අලුත් බලපත්‍ර 6ක් පමණයි. ඔවුන්ට තිබෙන සුදුසුකම් සොයා බලා අවශ්‍ය පුද්ගලයන්ට පමණයි ඒ බලපත්‍ර ලබා දීම මේ අවස්ථාව වෙනකොට සිද්ධ කරන්නේ. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුපක් ලබා දීම ගැන දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කළා. මේ වන විට විශ්‍රාම වැටුපක් ලබා දීමට අවශ්‍ය මූලික පනත් කෙටුම්පත් සකස් කර අවසන්. අදත් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අහන්නට යෙදුණ අපි සන්තෝෂයෙන් කියන කැමැති මේ වෙනකොට අවශ්‍ය මූලික කෙටුම්පත් සකස් කර අවසන්. ඒ දැන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා. ලබන වසර තුලදී විශ්‍රාම වැටුප ලබා දීමට හැකියාව ලැබේවි කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මේක මේ පනත් කෙටුම්පත් අංශයට ගිහිලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ විදේශගත ශ්‍රමිකයන් සඳහා මේ සහනය ලබා දීම සඳහා. ඒ වගේම විදේශ විනිමය විශාල වශයෙන් ලංකාවට එවන වෘත්තිකයන් සඳහා වාහන බලපත්‍රයක් වෙනි පහසුකම් පිළිබඳව හැම වෙලාවෙම ඉදිරිපත් වෙනවා. අදත් පාර්ලිමේන්තුවේදී කතා වුණා. වාර්ෂිකව ලංකාවට එවන විදේශ විනිමය ප්‍රමාණය සලකා බලා ඔවුන්ට වාහන බලපත්‍රයක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්න හැටියට අපි මුදල් අමාත්‍යතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ ලබා දෙන ඩියුටි ෆ්‍රී ලබා දෙන ප්‍රමාණය මේ විදේශ විනිමය ලංකාවට විශාල වශයෙන් ගෙන එන මේ ශ්‍රමිකයන් සඳහා මීට වඩා වැඩි ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන හැටියටත් අපි මේ වෙලාවේදී ඉල්ලා හිටිනවා. ඒ වගේම විවිධ වැරදි වලට හසු වෙලා විවිධ රටවල සිරගෙවල් වල ලංකාවේ සිරකරුවන් රාශියක් ඉන්නවා. අපිට එවැනි සිරකරුවන් හමු වෙලා ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කරලා විසඳුම් ලබා දෙන්නට අපට හැකියාව ලැබුණා. මේ විදිහට සිරගත වී සිටින බොහෝ දෙනෙක් ඒ වැරදි වලට අහු වෙලා තියෙන නොදැනුවත්කම නිසා මේ සිරකඳුරු වල ඉන්න සිරකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමේ හිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන් රාජතාන්ත්‍රික මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අපි සහාය බලාපොරොත්තු වෙනවා. මේ විදේශගත ශ්‍රමිකයන් සිරකඳුරු වල ඉඳෙද්දී ඒ අයව ලංකාවට නැවත ගෙන්වාගෙන ලංකාවේ සිරකඳුරු වල වෙත හුවමාරු කර ගැනීම සඳහා. ඒ වගේම තමයි සමහර රටවල සිටින සිරකරුවන් සමාව ලබා ගන්නට පුළුවන්. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙනි දෙපාර්තමේන්තුව වල අවශ්‍ය වාර්තා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එම රටවල් වලට යැවිය යුතු වෙනවා. ඇතැම් අවස්ථාවලදී අපේ රටේ ආයතන වලින් ඒ සඳහා ලැබෙන සහයෝගයේ ප්‍රමාණවත්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කළ යුතුයි. අපේ ශ්‍රමිකයන් අපේ රට වෙනුවෙන් ගියපු අය බේර ගන්න අපිට පුළුවන්කමක් තියෙනවා නම්, නිර්පරාධ වැරදි වලට අහු වෙලා තියෙනවා නම් ඒ අය බේර ගන්න අපට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් ඒ වගේම අපි අවාසනාවන්ත විදිහට අපි කියන්න කැමති ක්වේට් රාජ්‍යයට ගියාම ක්වේට් රාජ්‍යයේ සිරකඳවුරේ ශ්‍රී ලාංකිකයින් 240 ගණනක් හිටියා. එයින් 230 ගණනක්ම මත්ද්‍රව්‍ය වැරදි සඳහා තමයි අත්අඩංගුවට පත් වෙලා තිබුණේ. ජීවිතාන්තයේ දක්වා හෝ එහෙම නැත්නම් වසර 15ක් වසර 10ක් වෙනි දීර්ඝ සිරදඬුවම් මේ අයට නියම වෙලා තිබුණා. මේක තමයි මැද පෙරදිග කලාපයේ බොහෝ රටවල් වල සිරකඳුර වල ඉන්න බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය වැරදි සඳහා අහු වෙච්ච අය. ඒ සමහර උදවිය වරදි කරලා නැහැ. සමහර අය ප්‍රවාහණය සඳහා නොදැනුවත්කම නිසා ප්‍රවාහණය කිරීම හරහාත් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි රැකියා අවස්ථා සඳහා විදේශ රටවලට යන සමහර ශ්‍රමිකයන් නීති විරෝධී ලෙස ගිවිසුම් කාලය තුළ ඒ රටවල රැඳී සිටීම ගැනත් ප්‍රශ්නය තිබෙනවා. ඔවුන් ගිවිසුම් ගත වෙලා රැකියා සඳහා පිටත්ව ගියත් එම ගිවිසුම් උල්ලංඝනය කරමින් රැඳී සිටිනවා. ඒකට අපිට කොරියාවේ උදාහරණ තිබෙනවා, ඊශ්‍රායලයේ උදාහරණ තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ හොඳ රැකියා අවස්ථා අපේ රටට අහිමි වීම. ඔවුන්ට විරුද්ධව අපේ රට ඇතුළේම නීතිමය පියවර ගැනීමට හැකියාව තිබෙනවා. දැන් ඒ ගැන අවධානය යොමු කරලා අපේ රටට හම්බ වෙන්නට තිබෙන කෝටා ප්‍රමාණය අඩු කරගන්නේ නැතුව, අපේ රටට තවත් ලැබෙන්න තියෙන ඒ රැකියා ප්‍රමාණය අඩු කරගන්නේ නැතුව ලංකාව ඇතුළේදීම ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තමයි දැන් අවධානය යොමු වෙලා තියෙන්නේ. දැන් අපිට තිබෙන අභියෝග වන්නේ ලෝකයේ හොඳ රැකියා අවස්ථා අපිට ලබා ගැනීම. ඒ සඳහා පුහුණු ශ්‍රම බලකායක් අවශ්‍යයි. එය අපිට අවශ්‍ය පියවර දැන් අරගෙන ඉන්නවා. අපේ පුහුණු මධ්‍යස්ථාන තිබෙනවා. ඒ වගේම වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමග සහසම්බන්ධ වෙලා මේ වෘත්තීය පුහුණුව ලබාගත්තු පිරිස වැඩි වැඩියෙන් ලබා ගැනීමට ඒ සඳහා ඉල්ලීම් අපි කරලා තිබෙනවා. දැනට 106ක් වී තිබෙන රැකියා වියුක්තිය ඉදිරියේදී තවදුරටත් අඩු කරගන්නට තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ, විදේශ රැකියාව සඳහා යොමු කිරීමත් හරහා. ඒ වගේම මම මේ වෙලාවේ සඳහන් කරන්නට කැමැති විදේශගත ශ්‍රමිකයා වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යාංශය ඉතාමත්ම විශාල සේවාවන් රාශියක් ඉෂ්ට කරනවා. පළවෙනියෙන් ලියාපදිංචි කරලා වෙලා යන විදේශගත ශ්‍රමිකයා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපවීම විදේශ රැකියා අමාත්‍යාංශයේ විදියට තලතා අතුකූරල මැතිණිය මැදිහත් වෙලා මේ දවස්වල සිදු කරගෙන යනවා. විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයාගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම වාර්ෂිකව සිදු කරනවා. යම් යම් කඩයින් පහු කරපු අපොස සාමාන්‍ය පෙළ, අපොස ශිෂ්‍යත්ව විභාගය, ඒ වගේම උසස් පෙළ විභාගයේ සමත් වෙච්ච, විශ්වවිද්‍යාලයට සූදු සමත් වෙච්ච මේ සියලු දෙනා සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා මේ දරුවන් රැකබලා ගැනීම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. ඒ වගේම තමයි මේ විගමනික පවුල්වල ශ්‍රමිකයින්ගේ දරුවන් පිළිබඳව සොයා බැලීම සඳහා අපේ දැනට ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කරලා ඉන්න අපේ සංවර්ධන නිලධාරීන් හරහා ඒ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ හොයා බලන්න, ඒ දරුවන්ගේ ප්‍රගතිය පිළිබඳව සොයා බලන්න, ඒ වගේ මේ දරුවන්ට නිසි පෝෂණය ලැබෙනවද, නිසි රැකවරණය ලැබෙනවාද කියන එක විදේශගත වුණයින් පස්සෙත් සොයා බැලීමේ වැඩපිළිවෙලක් ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම අපි කියන්න කැමති මේ අයට මුදල් ලැබෙනවද, මුදල් ලැබෙන මුදල් ස්වාමි පුරුෂයා විසින් විනාශ කරනවද, එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා එවන මුදල් නිසියාකාරයෙන් පරීක්ෂ භාජන මේ භාවිතා කරනවද, මෙන්න මේ දේ සම්බන්ධයෙනුත් අපේ සංවර්ධන නිලධාරීන් මේ දවස්වල සොයා බලලා කොළඹ වාර්තා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඒ වගේම තමයි මම සඳහන් කරන්නට කැමති අපි අමාත්‍යාංශයේ විදියට ජංගම සේවා ක්‍රියාත්මක කරනවා. මේ විදේශගත ශ්‍රමිකයින්ට
නොයෙක්
ප්‍රශ්න ඇති වුණා විවිධ රටවල් වලට ගියාම. ඒ වගේම ඒ ප්‍රශ්න ඇති වුණාම ඒ පවුල්වල ඒ ඇතිවෙන ප්‍රශ්න පිළිබඳව දැනුවත් කිරීමට කොළඹට එන්න සිද්ධ වෙනවා. ප්‍රාදේශීය කාර්යාලවලට ගිහිලා මේ අය පැමිණිලි කරත් ඒ පැමිණිලි විසඳීම සම්බන්ධයෙන් යම් යම් ප්‍රමාදයන් ඇති වුණාම මේ අයට නිතර කොළඹ එන්න සිද්ධ වෙනවා. මේ වගේ අවස්ථාවලදී විදේශ රැකියා අමාත්‍යාංශයේ විදියට තලතා අතුකූරල මැතිණියත් අපටත් පුළුවන්කම ලැබුණා ගම් නියංගම් වලට ගිහිලා නැගෙනහිර පළාතේ, උතුරුමැද පළාතේ මේ හැම පළාතකටම ගිහිල්ලා ඒ පළාත්වල ගමට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳගෙන ඒ විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල ගැටලු විසඳන්න, විදේශගත වෙලා ඉන්න අයගේ ගැටලු විසඳන්න, සමහර වෙලාවට අවුරුදු 15 20 හොයාගන්න බැරි වෙලා හිටපු කාන්තාවන් පිළිබඳව තොරතුරු හොයාගන්න මේ ජංගම සේවා හරහා අපට පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි මේ ජංගම සේවා හරහා වගේම මේ විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයන් ලංකාවට ආවහම ඒ අයව රැකබලා ගැනීම සඳහා ස්වයන් රැකියා වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විදේශ රැකියා අමාත්‍යාංශයේ විදියට විදේශගත ශ්‍රමිකයා ලංකාවෙන් පිටරට යවලා නිකම් බලාගෙන ඉන්නේ නැතුව එයාගේ ආරක්ෂාව පිළිබඳව, සුබසාධනය පිළිබඳව ඉතාමත්ම සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියන එක සඳහන් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
දාවතුමාට බොහොම ස්තුතියි. ගරු රංජන් රාමනායක මැතිතුමා, ඔබතුමාට විනාඩි 12ක් වෙන් කර තිබෙනවා.
බොහොම ස්තුතියි මුලාසරාඩුවට මන්ත්‍රීතුමනි. අද බොහොම සංවේදී මාතෘකා තුනක් තියෙද්දිත් විපක්ෂයේ කිසිම කෙනෙක් මේ අවස්ථාවේ සභාවේ නැති එක ගැන අපි බොහොම කනගාටු වෙනවා. ඇත්තෙන්ම විපක්ෂයේ කාර්යභාරය තමයි මේ අයවැය අඩුපාඩු පෙන්වා දී ඒ වෙනුවෙන් කටයුතු කිරීම. නමුත් විපක්ෂයේ අද කාර්යභාරය වෙලා තියෙන්නේ පන්සල්වල උද්ඝෝෂණය කරන එකයි, කෑ ගහන එකයි, පාරේ බයිසිකල් පදින එකයි, හිටපු ජනාධිපතිතුමාලා ඒ වගේ දේවල් කර කර ඉන්නවා මිසක් මේ 146ක් මහජන මුදල් වැය කරන දවසකට 146ක් මහජන මුදල් වැය කරන පාර්ලිමේන්තුවේ අද හිස් පුටුවලට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි යෝජනා කරනවා මේ අනවශ්‍ය මුදලක් පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම, මේ සේවක නඩත්තු, වායු සමීකරණ ගාස්තු නිකන් අපරාධයක්. මේ අයට රුපියල් 54,000ක පඩියක් දෙනවා, කෝටි දෙකහමාරක වගේ වාහන පර්මිට් එකක් දෙනවා. ඒ සියලු දෙනා එක ලබාගෙන තිනවා. ඒ වගේ මේ අය ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක් ලබාගෙන තිනවා. ඒ වගේ මේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා. අපේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු මේ අවස්ථාවේදී ගෲප් මීටින් එකට සම්බන්ධ වෙන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අය මේ අවස්ථාවේ ඉතින් ගියා ගෲප් මීටින් එකට. නමුත් විපක්ෂයේ මේ කෑ ගහන විපක්ෂයේ මේක ජනතාවට කරුණා කළ ජනමාධ්‍යෙන් පෙන්නන්න කියලා මම ජනමාධ්‍ය ආයතනවලට ඉල්ලා හිටිනවා. මෙවැනි සංවේදී විදේශ රැකියා අමාත්‍යාංශය, කාන්තා හා වනිතා කටයුතු අමාත්‍යාංශය, සමාජ සයිබල ගැන්වීම් සමාජ සේවා සුබසාධන අමාත්‍යාංශය, මේ සංවේදීම රටේ වැදගත්ම අමාත්‍යාංශ ගැන කතා කරද්දී මුළු විපක්ෂයේම හිස් පුටුවලට තමයි අද කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේක තමයි විපක්ෂයේ කාර්යභාරය.
දැන් මේ අය සමහර විට බයිසිකල් පදිනව ඇති පාරේ. සමහර විට මේ අය පන්සල් වල ඇති. සමහර විට මේ අය ජනෙල් වල එළිලා ඇති. නැවත බලයට එන්න ඕනේ කියලා. සමහර විට කේලම් කියනවා ඇති. සමහර විට හොරකම් කරපු සල්ලි ගනිනවා ඇති. ඉතින් මේක තමයි අද තත්ත්වය. ඉතින් ඒ කියන්නේ ඉතාලම කනගාටුයි මං හිතනවා ජනමාධ්‍යෙන් අද පෙන්වාවි මේ මහ මේ අහංගින ජනතාවට කියන්නේ මහජන මුදල් ලක්ෂ 46ක් මේ අය කාබාසිනියා කරමින් තමයි අද මේ විපක්ෂයේ කාර්යභාරය මේ අය කරන්නේ. සමහර විට පොහොට්ටුවට ගිහිල්ලා නාම යෝජනා දෙනවා ඇති. අර ඇමරිකන් පුරවැසියාගේ නායකත්වයෙන් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් තවත් අර එලිය කියන තමුන්ට මානසික ආබාධයක් කියලා හමුදාවේ මෙඩිකල් එකක් ඉදිරිපත් කරලා ඒ මානසික ආබාධයක් කියපු ඇමරිකන් පුරවැසියා වන ගෝඨාභය මහත්තයාගේ එළිය මේ අවස්ථාවේ විපක්ෂයේ අය සංවිධානය කරනවා ඇති ඇමරිකන් පුරවැසියෙක්ගේ. මේ දේවල් ගැන ජනතාව දැනුවත් විය යුතුයි. ඇත වශයෙන්ම මුලාසනරුට මන්ත්‍රීතුමනි 2018 වර්ෂයේ සඳහා සමාජ සවිබල ගැනීම සමාජ සුභසාධන හා කන්දුරට උරමය පිළිබඳ අමාත්‍යංශයේ කාරක සභ අවස්ථාවේදී මා විශේෂයෙන් කිය යුතුයි. අප අමාත්‍යංශයේ නම සඳහන් කර ඇති ආකාරය අනුව ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ කටයුතු කිරීමේ වගකීම පැවරෙනවා. පළමුවෙන් තමයි සවිබල ගැන්වීම, දෙවැන්න සුභසාධනය, තුන්වැන්න අප අමාත්‍යංශයේ විෂය පතයට එක්වුණු කන්ද උඩරට උරුමය. සවිබල ගැන්වීම යනුවෙන් අර්ථකථනය වන්නේ ගැන්වෙන්නේ තමන් සතු සම්පත්වලින් සෝත්සාහයෙන් ජීවන අරගලයට මුහුණ දීමට ශක්තියක් නොමැති පුද්ගලයන්ට යම් ආරම්භක ජවයක් ලබාදීම තුළින් ඔවුන් ශක්තිමත් කර අවශ්‍ය මඟ පෙන්වීම, උපදෙස්දීම, නිවැරදි කිරීම හා ධෛර්යමත් කිරීමයි. අප අමාත්‍යංශයේ සේවය ලබන ප්‍රධාන ඉලක්කගත කණ්ඩායම් හතරක් තිබෙනවා. 1. ආබාධ සහිත පුද්ගලයන් මුළු ජනගහනයෙන් 8.7%. අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුළු ජනගහනයෙන් 12.4%. 2016 14%ක් වෙලා තියෙනවා ඒ සංඛ්‍යාව. තනි මාපිය පවුල් මුළු ජනගහනයෙන් 11.8%. අඩු ආදායම්ලාභී පවුල් මුළු ජනගහනයෙන් 6.7%. මෙයින් වැඩිම පවුල් සංඛ්‍යාවක් අයත් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විෂය යටතටයි. සමෘද්ධි සහනාධාර ලබන සමෘද්ධි පවුල් සංඛ්‍යාව 114කට වැඩි. උපතේ සිට මරණය දක්වා අවශ්‍ය සෑම අවස්ථාවකදීම අඩු ආදායම්ලාභී සමෘද්ධි ආධාර ලබන දිළිඳු ප්‍රජාවට සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සේවාව ලබා දෙනවා. ඒ 1. දරුවපත් සඳහා, අධ්‍යාපනය සඳහා, විවාහයන් සඳහා, ලෙඩ වූ විට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා, ස්වයං රැකියා සඳහා ණය ආධාර, සනීප ආරක්ෂක පහසුකම්, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය, මරණයකදී මූල්‍ය ආධාර ලබා දීම. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා සමෘද්ධි බැංකු 1074ක් දිවයින පුරා ස්ථාපනය කර තිබෙනවා. ඒ වගේම පසුගිය නොවැම්බර් 15 වෙනිදා සමෘද්ධි නිලධාරීන් කැබිනට් ඇප්‍රූවල් එකකින් 1904කට නව පත්වීම් ලබා දුන්නා. කනගාටුව කරුණ මේ සභාවේ කිසිම කෙනෙක් විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් ඒ ගැන ස්තුතියක්වත් සඳහන් කිරීමත් කරේ නෑ. ඒක බොහොම කුහක දේශපාලනයක් කියලා මං හිතනවා. ඇත්තෙන්ම සමෘද්ධි නිලධාරීන් මං හිතන 75,000 ගාණක් විභාගයට වාඩි වුණා. ඒ වගේම මේ අවස්ථාව 1904කට ලබා දුන්නට ඒ පත්වීම් නැවත එන අවුරුද්දේදී තවත් අපේ කැබිනට් ඇමතිතුමා ගරු සමෘද්ධි නිර්මාතෘ එස් විසානායක මහත්මයා පොරොන්දු වෙලා තියෙනවා 7000කට වගේ ඒ පත්වීම් ලබා දෙන්න ක්‍රියා කරගෙන යනවා කියලා. ඒ පොරොන්දුවක්. ඒකේ මුල් අදියර තමයි 1904කට මේ අවස්ථාවේ රැකියා ලබා දීලා තියෙනවා. ගිය සුමානේ කහමාරට සුගුදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඒ පත්වීම ලබාදීම් කෙරුණු ලැබුවා. එමගින් අපි බලාපොරොත්තු වන්නේ කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභීන් හමු වී ඔවුන්ගේ ගැටලු අවබෝධ කරගෙන ඔවුන් වෙත ලබා දිය යුතු සියලුම සේවාවන් කඩිනමින් ඉටුකර දීමයි. කාර්යක්ෂකම සිදුකිරීම හා දිනපතා වාර්තා කිරීමයි. ඒ අනුව සමෘද්ධ ලාභියෙකුගේ දරුවකුගේ ඒ අනුව සමෘද්ධ ලාභියෙකුගේ දරුවෙක් සමෘද්ධ ලාභියෙකු වීම සිදිය යුතු නැහැ. එසේ වුවහොත් විවහොත් අප අසමත් වෙලා තියෙනවා අපගේ වැඩසටහන තුළින්. එසේ වුවහොත් අප කර තිබෙන්නේ ඔවුන්ගේ එදිනදා අවශ්‍යතා ඉටු කිරීම පමණයි. ඒ නිසයි අපිට වැඩිපුර නිලධාරීන් අවශ්‍ය වුණේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මගින් ඉටු කෙරෙන සේවය කලාපයේ වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී ගුණාත්මකව ඉතා ඉහළ තත්ත්වයක පවතින බව කිව හැක. අප රටේ ජීවත් වෙන ආබාධිත සහිත තැනැත්තන් රැකබලා ගැනීම ආබාධිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයෙන් සිදුවෙනවා. 2017 වර්ෂයේ 30,654 දෙනෙකුට රුපියල් 3,000 බැගින් මාසික ජීවනාධාර ලබාදීමට කටයුතු කර තිබෙනවා. නිවාසාධාර 360 දෙනෙකුටත් 67 දෙනෙකුට ලබාදී තිබෙනවා. නමුත් බලාපොරොත්තු ලේඛනයේ සිටින සංඛ්‍යාව 37,430ක් පමණ වෙනවා. බලාපොරොත්තු ලේඛනයේ සිටින පිරිස ඇතුළත් කර සහනාධාර ලබාදීම සඳහා මිලියන 2,451ක් ඇස්තමේන්තු කර තිබුණද ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත මුදල වනුවේ මිලියන 1,152කි. දැනට බලාපොරොත්තු ලේඛනයේ සංඛ්‍යාව 37,430ක් වන අතර ඔවුන් සියලු දෙනාට ආබාධිත ජීවනාධාරය ලබාදීමට හැකියාවක් නැහැ. ඒ නිසා මා මේ ගරු ස්වභාවයෙන් ඉල්ලා සිටින්නේ කිසිවෙකු බලාපොරොත්තු ලේඛනයේ නොතබා ඔවුන් සියලු දෙනාටම මේව ආධාරය ලබාදීම කළ යුතු බවයි. මා මීළඟට කතා කරන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳවයි. වර්තමානයේදී රුපියල් 2,000 මාසික දීමනාව ලබන අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 386,083ක් සිටිනවා. ඒ අයට 2017 වර්ෂය සඳහා මිලියන 9,265ක් වෙන්කර තිබෙනවා. 2018දී අලුතෙන් දීමනාව අපේක්ෂා බලාපොරොත්තු ලේඛනයේ රැඳී සිටින සංඛ්‍යාව 131,904ක් වෙනවා. මේ අනුව බලාපොරොත්තු ලේඛනයේ පිරිසෙන් කොටසකුත් ඇතුළුව රුපියල් 2,000 දීමනාව මාසිකව ලබා දීම සඳහා රුපියල් මිලියන 12,409ක් අවශ්‍ය වුවද ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු කර තියෙන්නේ මිලියන 10,000ක් දීමටයි. ඒ අනුව 2018 වර්ෂයේ අලුතින් දීමනා ලබා දීමට හැකිවන්නේ බලාපොරොත්තු ලේඛනයේ සිටින අයගෙන් 39,000කට පමණයි. බලාපොරොත්තු ලේඛනයේ අනුව සුදුසුකම් ලබා සිටින වැඩිහිටියන් සියලු දෙනාටම වැඩිහිටි දීමනාව ලබා දීම සුදුසුයයි මා මේ ගරු සභාවට යෝජනා කර තිබෙනවා. අප රටේ වැඩිහිටි නිවාස 306ක් තිබෙනවා. එයින් මධ්‍යම රජයේ යටතේ 2කුත් පළාත් සභාව යටතේ 4කුත් පාලනය වන අතර පෞද්ගලික අංශයේ පුණ්‍ය ආයතන ලෙස 300කුත් පවත්වාගෙන යනවා. ජීවිතයේ සැදෑ සමය දුකසේ ගත කරන වැඩිහිටියන් මෙම නිල නිවසවල නේවාසිකව සිටිනවා. ඇතම් නිවාසවල ආහාර පාන ඉඳුම් හිටුම් බේත් හේත් ආදිය නිසි පරිදි ලැබෙන්නේ නැහැ. මා යෝජනා කරනවා එම වැඩිහිටි නිවාස නියාමනය කිරීම සඳහා ඉතා විධිමත්ව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම කාලෝචිතයි කියලා. මෙවර වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් නව ව්‍යාපෘති කීපයක් ඉදිරිපත් කිරීමට ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් එක ව්‍යාපෘතියක් ආතම කේටරින් ව්‍යාපෘතියයි නම් කර තිබෙනවා. මේ අටද වැඩිහිටි සමිති වලට සම්ප්‍රදායික ආහාර පාන සකස් කර අලෙවි කිරීමටත් අවහනල් ආරම්භ කිරීමටත් අවශ්‍ය මූලික ධනය ලබා දීමත් සිදුවෙනවා. එක වැඩිහිටි සමිතියකට රුපියල් මිලියන 1 බැගින් අවන්හල් ආරම්භ කිරීමට අපේක්ෂිත මැදවච්චිය මධ්‍යම නුවරගම පළාත තිරප්පනේ කතරගම හා හඟුරංකෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අදාළ වැඩිහිටි සමිතිවලට නියමු වැඩසටහන ලෙස ලබා දීමට යෝජිතයි. අනෙක් ව්‍යාපෘති වන්නේ වැඩිහිටි සමාජ ආරක්ෂණ මුදල මගින් අපේක්ෂිත වැඩසටහන් සඳහා වක්‍රීය ණය ඇති කිරීමයි. දිස්ත්‍රික් 12ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 63ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ගැනීමට යෝජිතයි. එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් වැඩිහිටි කමිටු 3ක් සඳහා එක් කමිටුවකට ලක්ෂ 1.5 බැගින් ලබා දීම සිදු කෙරෙනවා. මේ මගින් ප්‍රතිලාභින් 2835කට සවි බල ගැනීම වසරක් තුල සිදු වෙනවා. අවසානයේ අවසාන වශයෙන් අප අමාත්‍යංශය ඇස්තමිතු කර ඇති මිලියන මුදලක් මිලියන 90,410ක වුවද මිලියන 74,978ක මුදලක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව ලබා දී ඇති බව ඇස්තමේන්තුවෙන් අනුමැතිය සඳහා ඉදිරිපත් වී තිබෙනවා. මේ අනුව වෙන් කර ඇති සියලු ප්‍රතිපාදන නියපති පරිදි නියමිත කාර්ය සඳහා ප්‍රසම්පාදන කාර්යමාර්ග ක්‍රියාමාර්ග අනුගමනය කරමින් යෝජිත ව්‍යාපෘති සම්පූර්ණ කර ගැනීම අප බලාපොරොත්තු වෙනවා. සුනිල් හඳුන්නැති මහතාගේ කතාවේදී එතුමා සමෘද්ධි මුදල් විගණනය පිළිබඳ යම් චෝදනා කීපයක් කළා. එතුමා කිව්වේ මේ ඔඩිට් එක හරියට සිදු වෙලා නැහැ කියන එක තමයි එතුමාගේ චෝදනා වුණේ. ඇත්තෙන්ම ඒකට ස්මිත් සානායක කැබිනට් ඇමතිවරයා මගේ ඇමතිවරයා කිව්වේ ඒක පහුගේ ටිබේ තිබුණ ඡන්ද සම්මේලනයක් කියන එක. ඒක බැසිල් රාජපක්ෂ මහත්මයාගෙන් සිද්ධ වුණ දෙයක්. ඇත්තෙන්ම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා පහුගේ ටිකේ මේ අමාත්‍යංශය විනාශ කරපු හැටි, මේකෙන් යටිමඩු ගහපු හැටි ගැන සියලු දෙනා මං හිතන්නේ මාධ්‍ය හරහා සියලුම ජනතාව දැනුවත් වුණා පහුගේ යුගයේ. ඒ වගේම පහුගිය යුගයේ ඒ කරපු වැරදි, ඒ කරපු වංචා ගැන විමර්ශනයක් කරන්නේ නැති එක ගැන, ඒවා ගැන ඔඩිට් එකක් නැති එක ගැන සුනිල් හඳුන්නැති මහත්මයා ඒ ගණන් හිලව් සමගම එතුමා ප්‍රශ්න කරමින් සිටියා. ගරු ඇමතුමා පොරොන්දු වුණා අනිවාර්යෙන් ඒ පරීක්ෂණ ආරම්භ කරලා
ඇමතුමා මූලාසනයේ විදිහට සාධනීය මැදිහත් වීම කරන්න පුළුවන්.
හොඳයි.
ඔබතුමා අපි දැනගන්න කැමැති ඔබතුමා එකක් කරුණා සඳහන් කරා කේටරින් ව්‍යාපාරයක් පිළිබඳව වැඩිහිටියන් සම්බන්ධව ඒ ගැන දැනුවත් කරන්න පුළුවන්. ඊළඟට මේ ඔබතුමාලා අමාත්‍යංශයේ මගිනුත් ඒ ඔබතුමා දැන් සඳහන් කර සම්මේලනය පිළිබඳව යම්කිසි පරීක්ෂණයක් කළා තිබෙනවද?
ඇමතුමාගෙන් දහන්නේ මගෙන්ද? සම්මේලනය පිළිබඳ ගරු ඇමතුමා ප්‍රකාශ කළේ එතුමා කිව්වේ ඒක මුල් සම්මේලනය ගරු බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තමයි වෙලා තියෙන්නේ. ඒක දේශපාලන දේශපාලන සම්මේලනයක් විදිහටත් කිව්වා. නමුත් මේ සම්මේලනය නම් ජාතික සම්මේලනය. නමුත් ඒ පොතේ ප්‍රින්ට් කරලා තිබුණේ එක කියලා හඳුන්නැති මැතිතුමාගේ තර්කයේ උනේ කරුණාකරලා ඒ පොතට එක කියලා දාන්න එපා, ඒකට දෙක කියලා දාන්න කියලා. මොකද සම්මේලන දෙකක් පවත්වලා තිනවා කියලා තමයි එතුමාගේ මතය වුණේ. මම හිතන්නේ ඒකට පැහැදිලි පිළිතුරක් අපේ ගරු ඇමතුමා විසින් දෙනු ඇතේ මම බලාපොරොත්තු වෙනවා. කේටරින් සර්විස් එක ගැන මෙවර වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් නව ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කිරීමට ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් එක ව්‍යාපෘතියක් ආත්තම්මා කේටරින් ව්‍යාපෘතියයි නම් කර තිබෙනවා. මේ යටතේ වැඩිහිටි සමිති වලට සම්ප්‍රදායික ආහාර පාන සකස් කර අලෙවි කිරීමටත් අවහන්නාල ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ධනය ලබා දීම සිදු වෙනවා. ඒ වගේම වාසුදේව මන්ත්‍රීතුමා මං හිතන්නේ එතුමා හැමදාම පීඩිත පන්තිය ගැන කතා කළා, දුප්පත් ජනතාව ගැන කතා කළා, රත්නපුර දිස්ත්‍රික්කයේ යම් ප්‍රශ්න ගැන කතා කළා. ඒවට ඉක්මන් විසඳුම් ලබා දෙන බව ගරු ඇමතිතුමා පොරොන්දු වුණා. ශිරාණි විජේවික්‍රම ඇමතිතුමේ කතා කළා යම් දේවල් ගැන. ඒ වගේම මහින්ද අමරවීර ඇමතිතුමා ඉතාම මං හිතන්නේ කාලෝචිත කතාවක් කළා. එතුමා හැම විටම කියන්න උත්සාහ කළේ මේ සමෘද්ධි නිලධාරීන් සමෘද්ධි ලාභීන් හැටියට ලැබිය යුතු අය ගෙදර ගෙවල් වල ඉන්න
විනාඩියක් තිබෙනවා.
ලැබිය නොයුතු අය මේ පහසුකම් ලබාගෙන මේ දීමනාව ඉතාම අයුතු විදිහට පාවිච්චි කරන බවයි. අපි ඒ චෝදනාව පිළිගන්නවා. ඇත්තෙන්ම දැන් ඒක පරිගණකගත කරලා තියෙනවා. ඒ අයගේ ආදායම් ගැන ඒක ඉතාම මෑතකදී දැනට 400 ගාණක් ඒ වගේ වැරදි විදිහට සමුද්‍රය ඒ දීමනාව ලබා ගන්න අය අයින් කරලා තියෙනවා. ඉදිරියේදී ඒ හරියට විගණනය කරලා හරියට පරික්ෂා කරලා ඒ දේවල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒවගේ මහින්දමරීට මැත්තුමා කිව්වා සමෘද්ධි නිලධාරීන් සහ සමෘද්ධි ලාභීන් බොහෝදුරට අපිට දැකගත හැකි වෙන්නේ ජනතාවට සේවය කිරීමක් නෙමේ. ඔවුන්න දැකගත හැකි වෙන්නේ යම් යම් උද්ඝෝෂණවලට. ඒ කියන්නේ ඒ උද්ඝෝෂණවලට ඇවිල්ලා කෑ ගහගෙන බෝඩ් උස්සගෙන නොයෙකුත් විකාර කරනවා. මා කියන්නේ කරුණා කරලා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් පඩිගන්න මෙවැනි අය මේ දේශපාලන අතකොළු වෙන්නට එපා. ඒ උද්ඝෝෂණවලට සම්බන්ධ වෙන්න එපා. මේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල්, තමුන්නාසලගේ මුදල්, මේ අය යැපෙන්නේ මේ ගමේ ඉන්න අහිංසක මිනිස්සු පරිප්ප හාල් කිලෝ එක පරිප්පු සෙරුව සබන් ටික ගන්න ඒ දේවල් වලින් ලැබෙන ටැක්ස් එකෙන් තමයි මේ සමුනිලාරින්ට පඩි දීලා තියෙන්නේ. කරුණා කරලා දේශපාලන අතකොළු වෙන්න එපයි කියන එක මම බොහොම පැහැදිලිව සමෘද්ධි ලාභීන්ගෙන් සහ සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා ඉන්නවා. විශේෂයෙන්ම අලුතෙන් පත්තුන මේ 1904 ඒ අයගෙන් විශේෂයෙන්ම ඉල්ලා තින්නේ දේශපාලන අතකොළු නොවි කරුණා කරලා තමුන් කරන ඒ අද අපේ රටේ ඉන්න ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරන මේ සමෘද්ධි ලාභීන් වෙනුවෙන් තමුන්ගේ ජීවිතය කැප කරන්න තමුන්ට රජය දෙන වැටුපට සරිලන සේවයක් ඒ අයට කරන්න කියන ඉල්ලීම කරමින් මම මගේ කතාව
ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු නිහාල ගලපැති මැතිතුමා.
මැතිතුමනි, මම මුලින්ම අපේ කාන්තා ඇමතුමිය විදේශ සේවා නියුක්ත කාර්යාංශ පිළිබඳව අදහස් දැක්වීම බලාපොරොත්තු වෙනවා. සභාපතිතුමා, ඇතෙන්ම මෙවර 2018 අයවැය දිහා බැලුවෙන් පස්සේදී අපි දැක්කා බොහෝ ක්ෂේත්‍ර අමතක වෙලා තියෙනවා මුදල් ඇමතිවරට සහ ඒ වගේම රටේ වගකිවතු මහත්තුරුන්ට නොවනවරුන්ට. දැන් තමුන්නාන්සේලා මහා ලොකුවට පාරම්භානවා අපට විදේශ විනිමය වැඩියෙන්ම ලැබෙන ක්ෂේත්‍රයක් තමයි අපේ මේ රටවිරුවන් කියලා අන්දලා අර්ථ දක්වපු උටුණු බලන්දපු ඒ අපේ විදේශීය ශ්‍රමිකයා ගැන මහා ලොකුවට කතා බහ කරනවා. නමුත් කියන්න කනගාටුයි, මෙවර ඈවැලේකෙන තුලින් තමන්ගේ ජීවිතයේ පරදුවට තබලා මේ ආර්ථිකයට මහා දෙවන්ත කාර්යභාරයක් ඉෂ්ට කරන ඒ සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා, මැලේ වේවා, ඒ සියලුම ජාතිකත්වයන් නියෝජනය කරමින් ලාංකීය පුරවැසියන් ලක්ෂ ගාණක් අද ලෝකෙ විවිධ රටවල්වලට ගිහිල්ලා තමන්ගේ ශ්‍රමය කැප කරලා එහි වටිනාකම් අපේ රටට ලබා දෙනවා. නමුත් ඔවුන් පිළිබඳව අඩුම ගානේ වචනයක්වත් සටහන් නොකිරීම පිළිබඳව මා විශේෂයෙන්ම කනගාටු වෙනවා. වගේම මේ කාරණේ අපේ ඇමතුමියගේ අවධානයට ලක් නොවෙච්ච එක පිළිබඳවත් මා විශේෂයෙන්ම මේ මොහොතේ කනගාටු වෙනවා. ඔබතුමියගේ අමාත්‍යාංශයට අදාළව මම ඔබතුමියත් හම්බෙලා තියෙන පුජ්‍යලිකමත් ගිහිල්ලා කතා බහ කරලා තියෙනවා. විශේ෷යෙන්ම දැන් මේ විදේශීය රටකට යනකොට මැද පෙරදිග යනකොට මේ කාන්තාව ඒ අය ඉතාමත්ම බරපතල ගණයේ හිංසා පීඩාවන්ට ලක් වෙනවා. ඔබතුමිය දන්නවා දැන් මෙතන මේ සිද්ධ වෙන්නේ ඔබතුමිලා මොනව කිව්වත් කාලයක් තිස්සේ සිද්ධ වෙන්නේ මෙතන මස් වෙළඳාමක් මේ යන්නේ. ඇට මස් නහර මිදුළු ඒ ලේ වෙළඳාමක් මේ යන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා දැන් අපේ රටේ කාන්තාවක් විදේශගත වෙනකොට මේ මැදපෙරදිගට යනකොට ඒක තමයි අපි විදේශීය සේවා නියුක්ත කාර්යාංශය තුල ඒ අය ලියාපදිංචි වෙන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගන්න ඕන. ඒ ලබා ගත්තත් අර පුජ්‍යලික රැකියා ඒජන්සි කරුවෙක් එහෙම නැත්නම් ඒ නියෝජිතයෙක් නැත්නම් ඔහුට ඒ වැඩේ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ අයට කොන්දේසි මම දන්නේ නැහැ තියනෝද කියලා විරහිතව තමයි අය වැඩ කටයුතු කරන්නේ. එයාට දීලා තියෙනවා අයිතිය. දැන් මේ ගමේ ඉන්න මේ කාන්තාව ඒ නගරේ ඉන්න ඒ රැකියා ඒජන්සිකරුවෝ ගිහිල්ලා හම්බෙනවා. හම්බෙලා කතා බහ කරලා ඔහුගෙන් අවසරය ගන්නවා. ඊළඟට ඔහුත් එක්ක මේ කන්දුණු කරන්න බෑ. ඊට අදාළ කෙනා ඉන්නවා ගමේ. උපේජන්තවරයා උපේජන්තවරයා තමු වෙනවා. ඊළඟට ඒ හරියන්නේත් නැහැ. ඒ වගේම විදේශීය ජන්තවරයෙක් ඉන්නවා. එතකොට ගමේ උපේජන්තවරයා, ඒ වගේම නගර නගර ජන්තවරයා, ඒ වගේම විදේශීය ජන්තවරයා. දැන් මෙන්න මේ අය තුන්ගොල්ලම එකතු වෙලා කාර්යංශෙත් මැදිහත් වෙනවා. ගිවිසුමක් ගහ ගන්න අවුරුදු දෙක. අවුරුදු දෙකට ගිවිසුම ගහගෙන මෙයා පිටත් කරනවා රටට. පිටත් කරන් පස්සේ එහෙ ඉන්න ඒ හාම්පුතා අනිවාර්යයෙන්ම කොන්දේ සහිතව අවුරුදු දෙකකට ගිවිසුමක් අත්සන් කරනවා මේ මස් වෙළඳාමට නැත්තම් මේ ගෘහ සේවයට අත්සන් කරලා ඊළඟට මෙහෙ යනවා පිටරට. ගියන් පස්සේදී ඒජන්සිකරුවා අනිවාර්යයෙන්ම කොන්දේසියක් දානවා, මම ඔයාට ඉතාමත්ම ඵලදායක රැකියාවක් වගේම ආකර්ෂණීය වැටුප්තලයක් ලබා දෙනවා, ඒ නිසා ආරක්ෂස ලබා දෙනවා ඔබ යන්න කියලා. ඔහුගේ ඔහු සල්ලිත් දෙනවා. ඔහු සල්ලිත් දෙන රුපියල් ලක්ෂයක් දෙයක් දෙනවා. මේ සල් ලැබෙන්නේ කොහෙන්ද? මේ සල් ලැබෙන්නේ අන්නර ඒ මැද පෙරදිගේ ඉන්න හාම්පුතා වසර දෙකකට මෙන්න මේ කාන්තාව මිලදී ගන්නවා. අපි මේ කවුරුවක්වත් දන්නේ නැහැ. ඊට ඒ මුදලෙන් කොටසක් විදේශීය ජන්තවරයා ගන්නවා. ඒ වගේම දිස්ත්‍රික් ඉන්න ජන්තවරයා ගන්නවා මේ රටේ ජාතික වශයෙන් ඉන්න. ඊළඟට කොටසක් හම්බෙනවා අර ප්‍රාදේශ වශයෙන් ඉන්න ඒ ජන්තවරයාට. තා කොටසක් දෙනවා අර කාන්තාවට. මෙහෙම තමයි මේ වැඩේ වෙන්නේ. මෙහෙම ගිහිල්ලා කොන්දේසි කඩලා ඊළඟට ඒ කාන්තාව අපි ඇවිල්ලා හම්බෙලා ඒ කාන්තාවන්ගේ මහත්තුරු දූදරුවෝ අපි ඇවිල්ලා හම්බෙලා අපිට කියනවා වහාම ක්‍රියාත්මක කරන පරිදි මේ අම්මට මේ වගේ හිංසා පීඩා කරනවා, අම්මට තල්නවා පෙළනවා, මරන්න හදනවා, දූෂණය කරන්න හදනවා. ඒ නිසා අනේ මහත්තයෝ, අනේ අයියේ, අනේ මාමේ බාප්පේ, කොතෙන්ට හරි කියලා ගෙනලා දෙන්න කියලා උතුමි දන්නවා. මම උතුමි ඇවිල්ලා හම්බෙලා මේ සම්බන්ධයෙන් මං හිතන්නේ මාස 7-8ක්ම එක්තරා සිද්ධිය සම්බන්ධයෙන් කතා බහ කරා. අන්තිමේදී උනේ මොකද්ද? අන්තිමේදී උනේ අමාරුවෙන් ඒ කාන්තාව ගෙන්න ගත්තා අපේ ශ්‍රී ලංකාවට. ගෙන්න ගත්තත් ඒ හාම්පුතා ළඟ ඇය වැඩ කරලා තිබුණා. මාස 3ක් එයාට පඩි හම්බුනේ නැහැ. ඒ පඩි දෙන්නම් කියලා තමයි අවසානයේ කාර්යංශයත් පොරොන්දුනා. ඒ වගේම අර ඒජන්සි කවුරුත් පොරොන්දුනා. නමුත් ආවට පස්සේදී ඇය ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා කාර්යංශර කියලා පැමිණිලි කරා. පැමිණිලි කරත් අන්තිමේදී සිද්ධ වුණේ රුපියල් 150,000 වෙනුවට රුපියල් 60,000. ඒ කියන්නේ මාසික වැටුපුවක්වත් ඇයට නැහැ, ලැබුණ නැහැ. ඒ ටික නම් තමයි ඇයට ඉන්න සිද්ධ වුණේ. මෙන්න මේ වගේ ඉතාමත්ම දූෂිත ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මේ ඒජන්සි කරුවන් හරහා. ඒ නිසා ඔබතුමීලගේ වාක්‍යමත් තියෙනවා අනිවාර්යයෙන්ම මේ විදියට මේ පුජ්‍යලයන්ට අපේ රටේ කාන්තාව මේ වගේ අපරාධවලට ලක් කරන්න ඉඩ දෙන්න එපා. උන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න ඕන. අපි රට විරුවයි කිය කිය මහා ලොකුවට කෑ ගහන එයාගේ සමය කැප කරලා එයා අපට මුදල් ලබා දෙනවා. එයා ආරක්ෂා කිරීමේ වාක්‍යම ඔබතුමීලට තියෙනවා. එනිසා මම කියන්නේ නැහැ උතුමි සම්බන්ධු නැහැ කියලා. සම්බන්ධු නැ මැදිහත් වුණා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඒ වගේම මම කියන්න ඕන මෙන්න මේ රැකියා ලබාගෙන ගියාට පස්සේ මේ හාම්පුතා මේ ඒජන්සි කරුව කියන අනිවාර්යයෙන්ම ඔබට මෙන්න මෙච්චර වැටුපක් ලැබෙනවා, ආරක්ෂාව දෙනවා. එනිසා කිසි ගැටලුවක් නැහැ. අවුරුදු දෙකම ඉන්න ඕන. නොහිටියත් අපට පුළුවන්කම තියෙනවා මුදල් අය කරගෙන ගෑන දෙන්න කියලා. ඉන්පසු මේ කාන්තාව මුදල් ලබා දෙනවා. ඊළඟට මේ ඒජන්සි කරුවෝ ඉතාමත්ම කූට වැඩක් කරනවා. ඒ අය මෙයාට බලපෑම් කරමින් ඒ දුන්න මුදලට වඩා රුපියල් ලක්ෂයක් දුන්නා, ලක්ෂ 3ක් ඉල්ලනවා. එහෙම ඉල්ලලා එයා කියන මේ දුන්නතින් තමයි අපි ගෑල් දෙන්න කියලා. එහෙම කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ කූට ව්‍යාපාරවල යෙදෙන අපේ කාන්තාව කෙලසෙන අපේ කාන්තාවගේ සමයට වටිනාකමක් නොදී එයාට අඩන්තියට තැන් කරන මෙන්න මේ ඒජන්සි කරුවෝ වහාම ක්‍රියාත්මක කරන පරිදි කාන්තා ඒ අමාත්‍යාංශයට ගෙන්නලා ඒ කාර්යංශයට ගෙන්නලා මේගොල්ලන්ගේ අවසර පත්‍රය අනිවාර්යම අහෝසි කරන්නේ කියන එක මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා. මේ කටයුත්ත අනිවාර්යම කළ යුතුයි. එහෙම වුණොතින් තමයි අපි වෙනුවෙන් ඒ ශ්‍රමය කැප කරන වැය කරන ඒ රටවිරුවන්ට සැලකුව වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා එක්තරා කාලෙක මේ රට ගිහිල්ලා එන මේ මැද පෙරදිග ගිහිල්ලා එන සහ ඊළඟ අනිකුත් රටවල් වල ශ්‍රමය කැප කරන කාන්තාවන්ට ඒ පිරිමින්ට එයාගේ දරුවෝ විශේෂයෙන් අපේ පාසල් පද්ධතියේ ජාතික පාසල් ඒ වගේම පළාත් පාසල් මෙන්න පාසල් පද්ධතියට යොමු කරන්නේ අයට අවස්ථා සලසා දෙන්න අපි ඉල්ලීමක් කරා. ඒ ගම්බම්බල ඉන්න ඒ අම්මල තාත්තලාට ඒ දරුවන් ඉස්කෝල දාගන්න යම් කිසි කෝට් එකක් දෙන්නේ කියලා අන්න එහෙම දුන්නොත්ින් තමයි අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ඒ මහා ජාන්තික අපි කිරීමක් කරන ඒ ශ්‍රමිකයන්ට අපි සැලකුව සමාන වෙන්නේ කියන එක මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබතුමගේ ඉල්ලීමක් කරනවා මෙන්න මේ සම්බන්ධයෙන් අධ්‍යාපන මාතෘමත්වයේ කතා බහ කරලා මෙන්න මේ රටවිරුවන් වෙනුවෙන් යම් කිසි කෝට් එකක් ආස්වාසලසද දෙන්නේ දරුවෝ විවිධාකාර පාසල්වලට ඇතුළත් කරගන්න. ඒ වගේම ඔබතුමගේ අවධානයට යොමු කරනවා මේ මොහොතේ මෙන්න මේ කාරණේ 2004 හත්වෙනි මාසේ 9 වෙනිදා PM නන්දනී නයන්දනී රුක්මාල්ද සිල්වා අංක 450 තුර්කි සුනාමි ගම්මානය මිදිගම බැලිගම පාස්පෝර්ට් නම්බරේ තියෙනවා N.0.0.2.42.99. මෙන්න මේ කාන්තාව අපේ සහෝදරියක්. ඒ කාන්තාව චම්පිකා කියන රැකියා ඒජන්සියෙන් කුවේට් රටට යනවා. ගිහිල්ලා ඇමතුමිය නැවත වතාවක් 2007.8.27 ආසන්න කාලෙක ආපහු රට මෙහාට එනවා. ඇවිල් නැවත වතාවක් එයා 2007.8.27 කුවේට් වලටම නැවත වතාවක් යනවා. ඒ යන්නේ අපේ ගුවන් තොටුපළේ පිහිටල තියෙන විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ ඒ කාර්යාලයෙන් ලියාපදිංචි වෙලා. එහෙම ගිහිල්ලා නැවත වතාවක් 2010.06.05 පෙර එනවා. ඇවිල්ලා නැවත වතාවක් ඇය 2010.06.05 ආපහු කුවේට් රටට යනවා. ඒ යන්නේත් අන්නර විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ අපේ එයාපෝර්ට් එකේ තියෙන ඒ කාර්යාලයේ ලියාපදිංචි වෙලා. එහෙම ගිහිල්ලා 2013 වෙනකම්ම මේ නැගණියත් එක්ක මේ සොයුරියත් එක්ක පෞලිය සම්බන්ධතාව පවත්වා ගන්නවා කතා බහ කරනවා. නමුත් 2013 දෙසැම්බර් මාසෙන් පස්සේ මේ 2017 මේ වෙනතුරු ඇමතුමිය ඒ කාන්තාවගෙන් කිසිම පණිවිඩයක් එන්නේත් නැහැ. ඉන්නේ කොහෙද, වෙලා තියෙන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් බරපතල විදි ගැටලුවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි පැමිණිලි කිරීම කරාට අපිට මේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක ඵලදායක පිළිතුරක් ලැබිලා නැහැ. ඒ නිසා ඔබතුමීගේ අවධානයට යොමු කරනවා මේ ගැන විශේෂයෙන්ම සොයලා බලලා මෙන්න මේ නැගණිය වෙනුවෙන් මේ කාන්තාව වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම සහයෝගයක් ලබා දෙන්න කියලා. ඒ වගේම කියන්න ඕන දැන් අපි දන්නවා මේ කාන්තාව පිළිබඳ කතා කරනකොට ලෝක විග්‍රහයක් තියෙනවා, පාජ්‍ය විග්‍රහ කරනවා. මේ විශ්වය බිහි වෙලා තියෙන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ කිරණවලින් කියලා. එහෙමනම් අපට පැහැදිලි මවක් කියන්නේ අම්ම කෙනෙක් කියලා කියන්නේ මොනතරම් තේජසක් තියෙන බලයක් තියෙන සමාජ පැවැත්ම අනිවාර්යම තහවුරු කරන සමාජ ප්‍රගමනයේ ඉදිරියට ගෙනියන මහා තේජස්වී කාන්තාවක් තමයි අම්ම කියලා කියන්නේ. එමුණ අම්මත් කාන්තාවක් මෙන්න මේ වගේ මහා දයන්ත ශක්තියක් තියෙන මේ ප්‍රෞඪ චරිතයක් තියෙන අපේ සමාජයේ පිදුම් ලබන මේ කාන්තාව දිහා බැලුවොත් අපට පේනවා අද අපේ රටේ ජනගහණයෙන් මේ කාන්තා පරපුර ඉන්නවා 53%කට කිට්ටුව 53%කට කිට්ටුව ඉන්නවා. නමුත් අපි අහන උදවියගෙන් මෙන්න මේ තියෙන කුණුගඳ ගහන ඔජස් සැගිරෙන දිනෙන් දින පිරිහෙන මේ ධනපති සමාජ ක්‍රමය තුළ අද කාන්තාවට තියෙන තැන මොකද්ද? අද කාන්තාවට තියෙන තැන මොකද්ද? ඇගේ ඇතලෙස් ඇත නහර මස්ලේ සියල්ල විකුණනවා. සියල්ල අලෙවි කරනවා ඒ පොණක් නෙවී වෙන වෙනමත් අලෙවි කරනවා අඟපසඟ අවසානයේදී සියල්ලම එකතු කරලා ඇගේ ශරීරය මාධ්‍ය වලින් ඉතාමත්ම නිඳිත විදියට ප්‍රදර්ශනය කරලා අද ආදම් හොයා ගන්නවා මෙන්න මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා අද අපේ මේ සමාජය අද අපේ රට මේ පාලන ක්‍රමය ඒ නිසා අපි විශ්වාස කරනවා කවදාවත් කාන්තාවට නිසා අයිතිය ලැබෙන්නේ ඒ කාන්තාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ මේ වගේ සමාජ ක්‍රමයකින් නෙවී ඒ කාන්තාවගේ අයිතිය සුරක්ෂිත කරන මීට වඩා යහපත් වෙච්ච සමාජ ක්‍රමයකින් තමයි ඇයට අවස්ථාව ලැබෙන්නේ කියන එක මාවුතුමියට මේ මොහොතේ පැහැදිලි කරනවා ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට අද විවෘත විවෘත දැන්වීමකින් ඒ කාන්තාව කෙලසලා අවසానයි අද කාන්තාව කෙලසලා අවසానයි ඒ නිසා තමයි අපි දකිනවා 2016 සංඛ්‍යාලය ගැන බලනකොට කාන්තා බල අපරාධ 802ක් ඒ වගේම කාන්තා සුළු අපරාධ 7942ක් සියල්ල මුළු අපරාධ ප්‍රමාණය 8744කට වැඩි වෙලා තියෙනවා ඒ කාන්තාව වැඩිහිටි ඒ වගේම තරුණියන් ඒ වගේම ළමා අපරාධ ඒ කාන්තාවන් 3368ක් බල අපරාධ වෙනකොට ළමා අපරාධ ඒ කියන්නේ කාන්තා අපරාධ සුළු 2358ක් 5726ක් සිද්ධලා තියෙනවා කල්පනා කරන්න ඔබතුමි අද අපි පූජනීයත්වයෙන් සලකන කාන්තාව ඒ දරුවන් ගැහැණු ළමයින්ට අත්වලා තියෙන ඉරණම තමයි ඛේදවාචකය තමයි අපට මේ දිස් වෙන්නේ 2017 වසර තුල මීට වඩා දැවැන්ත පරිහානියක් දැවැන්ත බිඳවැටීමක් සමාජ ඇතිවිලා තියෙන වගේම කාන්තාව ඒ වගේම ළමා කාන්තාව දැඩි විදියට පීඩාවට ලක් වෙලා කෙලසිලා අවසානයි කියන එක මාවතුමි ගාන දරනු කරනවා රටේ ජනගහනෙන් අපි කිව්වා 53කට හිටපවණක් ඉන්නවා කාන්තාව අපි දැන් මේ වෙනකොට ඒ කාන්තා පරපුර මුරුංගත් නැගල තියෙනවා අපි දන්නවා පාලකියෝ උදුම කැපකිරීමක් කරන්නේ මේ කාන්තාවට ප්‍රාදේශ සභා පළාත් සභා පාර්ලිමේන්තු මෙන්න මේ ආයතනවල වැඩි වැඩියෙන් නියෝජනය වෙන්න ලොකු කැක්කුමකින් කතා බහ කරන අවස්ථාව සලසලා දෙන්න කතා බහ කරනවා අපි දන්නවාද පාර්ලිමේන්තුවේ අද පාර්ලිමේන්තුවේ අපේ කාන්තා නියෝජනයක් යම් ප්‍රමාණකින් තියෙද්දි කල්පනා කරලා බලන්න මේ වසර කිහිපය තුළ ඒ කාන්තාවන්ගේ ප්‍රගතියට ඒ කාන්තා පරපුරේ ප්‍රගතියට කාන්තා ජනගහනයේ ප්‍රගතියට මොන වගේ ප්‍රතිපාදන ප්‍රමාණද වෙන් කළ තියෙන්නේ කියලා ලැජ්ජයි හිරිකිතයි 2016 රුපියල් කෝටි 740ක් වෙන් කළ තියෙනවා 2017 රුපියල් කෝටි 9829ක් වෙන් කළ තියෙනවා පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් මේ වසර දෙකේදීම නමුත් ඓතිහාසික ජයග්‍රහණයක් ලැබලා තියෙනවා ඉතිහාසගත වෙනවා 2018 ගරු ඇමතිතුමියනි වෙන් කරලා තියෙන රුපියල් කෝටි 265යි බන කොයිතරම් ආස්වාදයක්ද කොයිතරම් හාස්කමක්ද කොයිතරම් මේ දෙයක්ද කියලා ඒ නිසා මෙන්න මෙහිම තමයි මුරුංගාත්තේ තියන්න කතා කරන මාතෘත්වය ඉහලින් වැඳපෙනවා කියලා කතා කරන ඒ කාන්තාවට අද මෙවන් ආණ්ඩුවක් සලකන්නේ ඒ නිසා මම ඔබතුමගේ අවධානයට යොමු කරනවා දිනකට වයස අවුරුදු 4 ඉඳලා 70 දක්වා ඒ මාතෘත්වයේ හිමි අහිමි ඒ මල් කැකුළු වගේ දියණිවරු අද ඒ වගේම වැඩිහිටි කාන්තා තරුණ කාන්තාවෝ මේ වෙනකොට 14කට වැඩිය දිනකට දූෂණේ කරනවා දූෂණේ වෙන්නේ දූෂණේ කරනවා මෙන්න ගෞතම බුද්ධ රාජ්‍යය තුල තියෙන ස්වභාවය කල්පනා කර බලන්න තමුන්නාසලා ඒ වගේම මා කියන්න ඕන අපේ රට තේරවාදී බුද්ධාමේ මුදුන් මල් කඩ වෙච්ච මෙන්න මේ බිමේ අද කාන්තාව මේ විදියට කෙලසෙනෝ නම් දරුවන්ගේ අනාගතය කොහොමද කියන එක අහන දෙයක් නැහැ ඒ වගේම මා කියන්න ඔබතුමගේ අවධානයට දකුණේ යුද්ධයෙන් දකුණේ උතුරේ යුද්ධය නිසා නැගෙනහිර පළාත විතරක් කාන්තාවන් වැන්දඹු වෙලා තියෙනවා 42,565ක් නැගෙනහිර විතරක්.
අර මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 6ක් තිබෙනවා.
අර මෙයාගේ වෙලාවත් ගන්න කියලා කිව්වා. විනාඩි 42ක් සිද්ධාර්ථ මන්ත්‍රීතුමාගේ වෙලාවත් ගන්න කියලා කිව්වා.
ඔව් ඒක සිද්ධාර්ථ මන්ත්‍රීතුමා හෝ එතුමාගේ පක්ෂ කෙනෙක් අපිට දැනුම් දෙන්න
ඕනේ. මම විපක්ෂෙන් කතා කරලා විපක්ෂ නායක
ඔව් නමුත් අපි මෙතෙන් දැනුම් දීලා නැහැ. අපි බලන්න ඔබතුමා දැනට විනාඩි 6ක් තියෙනවා.
දෙන්න කියලා කිව්වා අතගල්ලා. විපක්ෂ කාර්යාලෙන් කිව්වා. ඒ නිසා උතුරේ මීට වඩා වැඩි ලක්ෂ ගණනක් පවුල නැතලා තියෙනවා. ඒ නිසා අද කාන්තාවගේ ඉරණම මෙන්න මේ ආකාරයෙන් තමයි විසිලා තියෙන්නේ. ඒ නිසා සෑම විනාඩි 90කට වරක්ම රටේ කොතැනක හෝ ස්ත්‍රී දූෂණයක් ඒ වෙන බව පැහැදිලි වෙලා තියෙනවා. ඒ වගේම මා කියන්න ඕන ඔබතුමාගේ අවධානයට 1990 ඉඳලා මේ දක්වාම අපි කල්පනා කරලා බැලුවොතින් කාන්තාවන්ට වෙච්ච මේ හිරිහැර ප්‍රමාණය 1990 665යි 95 542යි 2007 1397යි 8 1592යි 9 1624යි 10 1854යි 11 නොවැම්බර් 30 දක්වා 1636ක්. ඒ වගේ අපි කල්පනා කරලා බැලුවොතින් 2011 වර්ෂයේ වාර්තාගත වුණු අපරාධවලින් 48%ක්ම ස්ත්‍රී දූෂණ, මෙන්න මේ ප්‍රමාණයෙන් 89%ක්ම දැන්ට අවුරුදු 10කට වඩා අඩු බාලිකාවන් සිදු වුණු අපරාධයක් කියන එක පැහැදිලිලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕන අධිකරණ විභාගයෙන් පවතින නඩු 15,000කින් 4,000ක්ම ළමුන්ට සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමයි සිද්ධලා තියෙන්නේ. ඒ නිසා නඩුවලින් 50%ක්ම ළමා අපචාර සම්බන්ධයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි උමුතුමාගේ අවධානයට යොමු කරනවා ප්‍රවාහන සේවයෙන් පමණක් 90%ක්ම කාන්තාව අතවරට ලක් කරනවා කියන එක පැහැදිලිලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අද අපේ කාන්තා සම්බන්ධයෙන් තියෙන්නේ. ඒ වගේ මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ මොහොතේ අපේ අනාගත පරම්පරාව ගැන, දරුවන් ගැන. අපේ රටේ පමණක් නෙවී ලෝකයේම මේ ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව බොහෝ ප්‍රඥප්ති ඒ වගේම පනත් සම්මත කරලා තියෙනවා. අපි දන්නවා රටක් විදියට ගත්තම මේ සම්බන්ධයේ නීති අනපනත් උමනාතරම් අපට සම්මතලා තියෙනවා. ලෝකෙත් 1924 ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජිනීවා ප්‍රකාශනය, 1959 මානව අයිතිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, 1976 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම, ඒ වගේම ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර ගිවිසුම් ආදී ගිවිසුම් ගණනාවක්ම මේ සම්බන්ධයෙන් ළමයින්ගේ අයිතිවාසිකම් ගැන ඒ වගේම ප්‍රතිපත්ති සම්මත කර තියෙනවා. නමුත් මේ මොනවා සම්මත කරගත්තත් දිනෙන් දින දරුවන්ට වෙන හානිය, දරුවන්ට වෙන අපචාර බරපතල විදියටම වැඩි වෙලා පවතිනවා කියන එක මම මේ මොහොතේ ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ වගේම අපි කියනවා හොඳම දේ දරුවන්ට කියලා අපි පාරම් බෑවට, නමුත් අපේ භාවිතාවේදී අපි හොඳම දේ දරුවන්ට දෙනවද කියන පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා සභාපතිතුමනි. ඒ වගේම 2011 අපි කල්පනා කරලා බැලුවොතින් ළමා ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 2012 මුල් මාස 11ට වඩා වැඩි. 2011 වසරේ මුළු ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව අබ්බවමින් 2012 වසරේ මුල් මාස 14 ඇතුළත ළමා ස්ත්‍රී දූෂණ 1,464ක් සිදුවලා තියෙනවා. මෙන්න මේ විදියට අද වයස 4 දරුවන් පවා ඔබතුමා දන්නවා ඇඹතුමනි මේනකොට අපේ සමාජය තුළ බරපතල විදියටම දූෂණය වෙනවා. මන්දක පහුගිසස්වල මේ අනුරාධපුරයේ කියන රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් දෙනවතර ශිෂ්‍යාවක් ඇමතුමනි මහමග දාලා ගිහිල්ලා තිබුණා දරුවෙක් දරුවෙක් දහ ලැබිත් දරුවා මහමග දාලා ගිහිල්ලා තිබුණා කල්පනා කළා බලන්න වෛද්‍ය ශිෂ්‍යාවකට ඒ ලැබිච්ච දරුවා මහමග දාලා යන්න තරම් මානසිකත්වයක් ඇති වෙනව නම් ඇයට රැමෙතුමනි අද අපේ රටේ සමාජය මොනතරම් දුර්දාන්ත විදියට පරිහානියට පත්ලා තියෙනද කියන එක ඒකේ මූර්තිමත් වෙනවා මේ වගේ තත්ත්වයක් තමයි අද අපේ රටේ අපේ සමාජයේ දකින්න තියෙන්නේ ඒ නිසා අපි කල්පනා කර බැලුවොත් 2012 මුල් මාස 11 තුල පමණක් 1464ක් වෙනකොට ස්ත්‍රී දූෂණ මේවන් 76ක්ම වයස අවුරුදු 10ට අඩු ළමයින්ගේ කැමැත්ත මත සිදු වුණා කියලා ප්‍රකාශ කරලා තියෙනවා මේ ගෑනු ළමයින්ගේ. ඒතර මෙතන බලන්න කල්පනා කරලා කොයි තරම් අද අපේ දරුවන් ඒ කියන්නේ විශේෂයෙන්ම ගැහැණු ළමයි මොනතරම් පීඩාවට පත්ලා තියෙනද කියලා ඒ ළමයන් කැමැත්තෙන් මේ සිදු වෙනෝ නම් අද ඒ ළමයි කොතෙද්ද වැටලා තියෙන්නේ තාක්ෂණයේ තියෙනවා තමයි අපට. නමුත් මේ තාක්ෂණය අපි හරියට ප්‍රයෝජන අරගෙන අපේ ප්‍රගතියට යොදා ගන්න ඒ දරුවන් අපිට දරුවන්ට මඟ පෙන්වීම කළ යුතුයි. එහෙම නැති වුණොත් අපට මහා දවැන්ත සමාජ පරිහානියක් නෙවි අපට මහා අපරාධවලට මුල් මේ මූණ දෙසිදුනා කියන එක මම මේ මොහොතේ ඔබතුමාගේ වන්දනාට යොමු කරනවා. ඒ වගේම මා කියන්න ඕන 2017 4/29 දිවින පත්‍රයේ තියෙනවා දරුවන්ට හිරිහැර ගැන 1929 කට පැමිණිලි 9361ක් ලැබී තිබෙන බව. ඒ වගේම 2015 926 21 මේ වසරේ ළමා අපචාර පැමිණිලි 6500ක්. ඉතාමත්ම නරක විදියේ පිරිහීමක් තමයි අද අපේ සමාජය තුළ තියෙන්නේ නිසා අපි කල්පනා කරනවා හොඳම දේ දරුවන්ට කියලා අපි මේ දෙන්නේ හොඳම දේද කියලා දරුවන්ට විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කල්පනා කළ යුතු තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මා කියන්න ඕන බාල වැස්කාර දැරියන් ගර්භණී වීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියන එක 2015 ජූලි මාසේ 9 වෙනිදා අගහරුවාදා ලංකදීප පත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. එහි කියලා තියෙනවා 14 15 16 වයසේ පසුවන ළමයින් ගැඹිනියම් බාට පත් වී ඇත්තේ ඔවුන් විවාහකෙදු සිදු නොකරගෙන බව පැහැදිලියි කියලා. ඒ නිසා බලන්න කොයිතරම් පිරිහීමක් අද අපේ රටේ සිද්ධලා තියෙනවද කියලා. අවසාන වශයෙන් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා විශේෂයෙන් මේ සම්බුද්ධි අමාත්‍යාංශය පිළිබඳව. ගරු මැතිතුමනි අද අපේ රටේ තත්ත්වය පිළිබඳව දිහා බැලුවොත් ඔබතුමාට කියන්න ඕන අද අපේ රටේ ජනගහනය ඉන්නවා 2.5 කෝටි විතර. ඒ වගේම අපි මෙතෙක් කල් අරන් තියෙන ණය ප්‍රමාණය හැමතුමනි රුපියල් කෝටි 10 ලක්ෂ 1 හමාරක් අපි අරන් තියෙනවා. ඒ වගේම අපි ජනගහනයෙන් මෙන්න මේ ප්‍රමාණය බෙදලා බැලුවොත් ඒක පුජ්‍යල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 490,000 පමණ වෙනවා. ඒ වගේම අගමැතිවරයා මීට පෙර 2015 ඉඳලා දිගින් දිගටම කියනවා රටේ ජනගහනයෙන් 43%ක්ම එක දිනයකට ඩොලර් 2කටත් අඩු ආදායම් ලබන අය කියලා. කියන්නේ දළ වශයෙන් ගත්ත රුපියල් 300කට අඩුවෙන් ආදායම් ලබන අය. ඇතැම් පරතරයේ අතතින් රටේ ජනගහනයෙන් වැඩිම ආදායම් ලබන 20%ට අයිති වෙනවා ජාතික ආදායමෙන් 53.2%. ඒ වගේම අඩුම ආදායම් ලබන 20%ට ඇමතුමනි ලැබෙන ජාතික ආදායමෙන් 0.06%. කල්පනා කර බලන්න අපි මොන වගේ තැනකද ඉන්නේ කියලා. අපි ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් කොයිතරම් අගාධයකට වැටලා තියෙනද කියන එක අපි කල්පනා කරලා බැලුවොත් ඔබතුමාම දන්නවා අද මේ මොහොත වෙන විට සමෘද්ධිය ලබන අපේ රටේ ඉන්නවා පවුල් ලක්ෂ 14ක්. මේ 14න් ඔබතුමාලා මේ වසර 20 තුල පසුගිය වසර 20 තුල පවුල් 1,35,000ක් සයිබල් ගන්න තියෙනවා. එහෙමනම් තවත් 12 ලක්ෂ ගණනක් ඉන්නවා තාමත් සමෘද්ධිය ලබන. සමෘද්ධිය ලබන කියන්නේ ඇයි මේ? ඒ කියන්නේ අපේ සමාජයේ කොතෙන්ද වැටලා තියෙන්නේ සමෘද්ධි ලැබනෝ කියලා කියන්නේ දරිද්‍රතාවයේ පහළ කෙළවරේ ඉන්න අය. ඒ කියන්නේ අනුන්ගෙන් පිළිසරණක් ලැබෙන්න ඕන අය. එහෙමනම් මේ වගේ ආර්ථික සමාජික සංස්කෘතික වශයෙන් පිරිහිච්ච රටක අපි කොහොමද ගරු ඇමතිතුමනි අයවැය ලේඛනවල පාලක ඉදිරිපත් කරනකොට කියනවා ඒක පුජ්‍යල ආදායම 2015 ඇමරිකන් ඩොලර් 4000 පත් කරනවා කියලා. මට ඔබතුමා කියන්න කොහොමද මේ වගේ මහා දයන්ත ආර්ථික සමාජික සංස්කෘතික බිඳවැටීමක් රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ බිඳවැටීමක් වෙලා තියෙනවා. ඒ වගේම අපි රටේ තියෙන ස්වාභාවික සම්පත් රාජ දේපල කුණු කොල්ලට නොයිට්නා ගණන්වලට විකුණව විනාශ කරනවා. ඒ නිසා ඒ තත්ත්වයක් තුළ කොහොමද මේ වගේ ආදායමකට යන්නේ? ඒ වගේම ඒක පුජ්‍යල ආදායම 2017 ඒ වගේම ඩොලර් 4500 පත් කරනවා කියනවා. 2018 මෙවර අයවැය පුරවගතන කරලා තියෙනවා රුපියල් ඩොලර් 5000 පත් කරනවා කියලා. ඒ නිසා මේ නිකම්ම නිකම් පුරසාරම් විතරයි, හිස් කතා විතරයි. ඒ නිසා කවදාවත් මේ ඉලක්කෙට මේ ආකාරයෙන් එන්න හම්බෙන්නේ නැහැ. මේව ජනතාව රවට්ටන්න මුලා කරන්න කරන උප්පර වැටි විතරයි. ඒ නිසා අපි රටේ පාලකින්ට කියනවා ඇස් ඇරලා රට දිහා බලන්න, පිරිහෙන බිඳවැටෙන විනාශ වෙන මේ සමාජ දිහා බලන්න. බල්ලා මේ රටේ මිනිසුන්ට, රටේ දරුවන්ට, අනාගත පරම්පරාවට, තරුණ තරුණියන්ට ජීවිතය දෙන්න මීට වඩා විධිමත් යහපත් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙලා හරියට වැඩක් කරන්නයි කියන බලකිරීම කරමින් මම නියද වෙනවා.
හොඳයි, ඔබතුමාට බොහොම ස්තුතියි.